SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
ගෙවීගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනගේ තතුවිත්ති කෙසේද අපි සූදානම් දැන් විමසලා බලනට සුපුරුදු විදිහට දැන් ශ්‍රී ලංකාවේ සිට කාලීන තොරතුරු පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව වේදිරිමාන මහතා සූදානමින් සිටින්නේ. සංජීව, අයිබෝවන්. පසුගිය සතියේදී කරුණුකාරණා කිහිපයක් තිබුණා අපිට විශේෂයෙන් කතා බහ කරන්න. ඒ අතරනුත් මා මුලට අරගන්නට කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඉවත් කිරීමේ තීන්දුවත් එක්ක පැනනගෙන උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව මෙහිදී කාට ආසන සංවිධායක තනතුරු අහිමි වුණාද, ඒ වෙනුවෙන් පත්කරන ලැබූ අය කවුරුන්ද, මේ සම්බන්ධව පසුකතන මොනවද, අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
මේ කාරණාව විග්‍රහ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන දේශපාලන අර්බුදයේ සමස්තය නැතිනම් මෙහි හතරමායිම අනිවාර්යෙන්ම පැහැදිලි කරගත යුතුම වෙනවා. මෙහිදී ඔබ සඳහන් කළ පරිදි ආසන සංවිධායක දුර අහිමි වුණු කණ්ඩායම සිහිපත් කර ගැනීම වැදගත් වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධානතම මන්ත්‍රීවරු 6 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ආසන සංවිධායක තුරේ වලින් ඉවත් කරනු ලැබුවා. ඒ සමග අලුතින් ආසන සංවිධායකවරුන් 16 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ද ඇතුළු 40 දෙනෙකු අලුතින් පත් කරනු ලැබුවා. කාටද මෙලෙස ආසන සංවිධායක දුර අහිමි වුණේ? කෙහෙලිය රඹුක්කැල්ල, මහින්ද අපේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක සහ ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාට ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානතම චරිත ලෙස කටයුතු කරන කණ්ඩායමක්. ඒ වගේම මේ සියලු දෙනා ඒකාබද්ධ විපක්ෂයයි පාර්ලිමේන්තු සභිකයින් විදිහට නියෝජනය කරන්නේ. ඊට අමතරව හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකටද ආසන සංවිධායක දුර අහිමි වෙනවා. එතනදී උපේක්ෂා ස්වර්ණමාලි, ජගත් බාලසූරිය, සරත් කුමාර ගුණරත්න ඇතුළු කිහිප දෙනෙකුට සංවිධායක දුර අහිමි වෙනවා. දැන් ඊළඟට කෙනෙක් කල්පනා කරයි, කුමක්ද මේ ආසන සංවිධායක දුර අහිමි කිරීමේ පදනම කියලා. දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තර්කය තමයි දිලුක්ෂ මේ පක්ෂයේ ගොඩනැගීමේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල තවත් එක් වැදගත් තීරණාත්මක තීන්දුවක් විදිහට තමයි ඔවුන් මේ කාරණාව පැහැදිලි කරන්නේ. එතකොට ආසන සංවිධායක දොර අහිමි වන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායමේ තර්කය තමයි වැඩිම මනාපනගෙන පාර්ලිමේන්තු ඇවිල්ලා පක්ෂයේ ප්‍රධාන චරිත ලෙස කටයුතු කරන කණ්ඩායම ඉවත් කරලා මේ පක්ෂයේ දියකර හැරීමේ කුමන්ත්‍රණයේ තවත් අදියරක් විදිහට තමයි මේ කාරණාව විග්‍රහ කරන්නේ. ඔබට මතකයි පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ ආකාරය. මුලින්ම විධායක සභිකයින්, ඒ වගේම මධ්‍යම කාරක සභිකයින් ඉවත් කිරීම ආරම්භ කරන, ඒ වගේම ආසන සංවිධායක වරුන් අවස්ථා ගණනාවකදී මේ වන විට ඉවත් කරලා තියෙනවා. අවසාන වශයෙන් මේ වන විට ඉතුරුලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ පමණ ආසන සංවිධායක දුර ඉතිරිව තිබෙනවා. ඉතුරු සියලු දෙනාම මේ වන විට ඉවත් කරලා තියෙනවා. මේ ඉවත් කිරීමත් ඒ තරම් විද්‍යාත්මක පදනමක් තුළ කටයුතු කරනවා කියලා හිතන්නත් බෑ. දැන් ඒකාබද්ධ විපක්ෂයේ බල සම්පන්න චරිත ගණනාවක් තවම ආසන සංවිධායක දුරවල ඉන්නවා. ඒ අනුව බැලුවහම මතුගම ආසන සංවිධායක දුරේ දරන කුමාර වෙල්ගම තමයි මේ ජාතික ආණ්ඩු සංකල්පය ඇතුළු මේ වැඩපිළිවෙලට මුල සිටම විරෝධය පළ කළ දැනන්තම ඒකාබද්ධ විපක්ෂ සමාජිකයා විදිහට කටයුතු කළේ. නමුත් ඔහු තවමත් ආසන සංවිධායක දුරේ ඉන්නවා. අනිත් පැත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ තවමත් ආසන සංවිධායක දුරේ ඉන්නවා. මේ ආකාරයෙන් ටිකක් අමුතු ආකාරයේ අත්හදා බැලීමක් විදිහට මෙම ආසන සංවිධායකවරු ඉවත් කරන බවක් තමයි අපට පේන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු ජාතික ආණ්ඩුවට විරුද්ධ වීම හෝ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කිරීම යන පදනම සලකා බැලුවා නම් මේ සියලු දෙනා එකවර ඉවත් කරන්නට අවස්ථාව තිබුණා.
ඒත් එක්කම සංජීව, දැන් තවත් ප්‍රධාන චරිත දෙකක් සොය කැමැත්තෙන්ම ආසන සංවිධායක දුරවලින් ඉල්ලා අසුනා. මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩල සලහප්පෙරුම මන්ත්‍රීවරයා සහ හෝමාගම නියෝජනය කරමින් බන්දුළු ගුණවර්ධන මන්ත්‍රීවරයා දෙදෙනාම මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන ආසන සංවිධායක දුරවලින් ඉවත් වෙනවා කියලා. මේකත් ටිකක් ආందోళනයට තුරු දෙන කාරණාවක්. මොකද මේ දෙදෙනාගේ තීරණය සම්බන්ධව මහින්ද අමරවීර සහ එස්.පී. දිසානායක යන දෙදෙනා ටිකක් ආందోళනාත්මක ප්‍රකාශනිකුත් කළා. ඒගොල්ලෝ ඇත්තටම නිල වශයෙන් පිළිගත්ත ආසන සංවිධායකවරුන් නොවන වගටත් මේ දෙදෙනා ප්‍රකාශ කළා. මා කැමතියි මෙහි යටිපෙළ සිදුවීම් සමුදාය පිළිබඳව පැහැදිලිව විග්‍රහයක් ඔබගෙන් ලබා ගන්න.
එතනදී දිල්ලුක්ෂි දල සලහප්පෙරුමට ආසන සංවිධායක කමක් නැහැ මාතර දිස්ත්‍රික්කයේ. ඔහු මීට පෙර මුල්ලවස්සාවේදී නම් කඹුරු පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දුරයක් දරුවා. ඒ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයෙගේ කාලේ. ඉන් අනතුරු ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගිහිල්ලා නැවත දේශපාලනයට පැමිණියන් පස්සේ මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක දුරයක් දරුවේ නැහැ. නමුත් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විදිහට කටයුතු කළා. ඒ අනුව දල සලහප්පෙරුම ඉවත්වන්නේ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන්. මේකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානම පත්කිරීමක්. නමුත් ඔබ සඳහන් කළ පරිදි එස්.බී. දිසානායක පක්ෂයේ භණ්ඩාගාරිකවරයා සඳහන් කරන්නේ අපි දලස්ට එහෙම පත්වීමක් දීලා නැහැ කියලා. ඔහු අපි යන්නේ මේ මොහොතේ අදහස් කරන්නේ පක්ෂයේ වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විය යුතුයි. නමුත් ඔහු අපිලෙස අදහස් කරන කණ්ඩායම එවැනි පත්කිරීමක් සිදු නොකළත් ඊට පෙර සිදු කළ පත්වීමක් තිබෙනවා දල සලහප්පෙරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා විදිහට. එස්.බී. දිසානායක මේ මොහොතේ දල සලහප්පෙරුමට එරෙහිව දැඩි විවේචනාත්මක අදහස් කිහිපයක් සමග තමයි මේ උත්තරය ලබා දුන්නේ. අපි දන්නවා එස්.බී. සහ දලස් අතර දීර්ඝකාලීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ මත ගැටුමක් තිබුණු දෙදෙනෙක්. අපි ඊළඟ චරිතය ළඟට ආවොත් බන්දුල ගුණවර්ධන, ඔහු ඉවත් වන්නේ හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දුරෙන්. ඔහු පිළිබඳව මහින්ද අමරවීර සඳහන් කළේ නිල පත්වීමක් සිදු නොකළ බවක් නෙවෙයි, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු දුර්වලම සංවිධායකවරයෙක් විදිහට අපි හඳුනගෙන හිටියා. ඔහු අපි කොහොමත් අයින් කරන්න තමයි හිටියේ. අයින් කරන බව ආරංචි වෙලා වෙන්නේ නැති ඔහු ඉල්ලා සුනේ කියලා මහින්ද අමරවීර යාපනයේ තිබුණු උත්සවයකින් පසුව සඳහන් කරනවා. දැන් එතනදිත් කෙනෙක්ට පැන නගින ප්‍රශ්නය තමයි බන්දුලගුණ වර්ධන දුර්වලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයෙකු ලෙස හඳුනාගෙන හිටියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඉවත් කිරීම දැන් අදියර පහකදී සිද්ධ වුණා. ඒ පස්වන අදියරේවත් බන්දුලගුණ වර්ධනව ඉවත් නොකළේ ඇයි? මහින්ද අමරවීර සඳහන් කළා පහුගිය ජනාධිපතිවරණයේදීවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවංකව මහන්සි වෙලා වැඩ කළේ නැහැ කියලා. ඉතින් දැන් පහුගිය ජනාධිපතිවරණයේ තියලා අවුරුදු එකහමාරකටත් වැඩි මේකහමාරක් අවුරුදු එකහමාරකුත් ගත වෙලා ඔහු දුර්වලව හඳුනාගෙනත් සිටියා නම් ඉවත් නොකළේ මන්දයි කියන ප්‍රශ්නෙත් එක්කම ඕනෑම සරල දේශපාලන විචාරකයෙකුටවත් මතුවන අදහස තමයි මේ ඉල්ලස්වීමට පසුව ලබා දුන් දේශපාලනික පිළිතුරක් විය හැකි කියන අදහස. ඒ අනුව ඔබට මම මීට පෙර සඳහන් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනයි තවාසන සංවිධායක දුර දැනට දරන්නේ. 10 දෙනෙක් හිටියා බන්දුල ගුණවර්ධනත් එක්ක. බන්දුල ඉවත්වීමත් සමග දැනට ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 9 දෙනෙකු පමණයි. ඒ 9 දෙනා සම්බන්ධවද සමහර විට ඉදිරියේදී තීරණයක් ගන්නට ඉඩකඩ තියෙනවා.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සම්බන්ධව කතාව මතුවෙන අතරතුරේදී ඒ පිළිබඳව උණුසුම් සංවාද ඇසෙන අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සමගාමීව තවත් උණුසුම් කතාබහක් ඇහෙනවා. අපි දල වශයෙන් ගිය සතියේදී මේ පිළිබඳව කතාබහ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව ලබන මාසයේදී පැවැත්වන්නට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් මේට සම්බන්ධ වෙනවාද නැද්ද කියන කාරණාවත් තවත් උණුසුම් කාරණාවක්. ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමේ තීරණයත් එක්ක මේ කතාබහ වඩාත් උණුසුම් වුණා. අපි දුටුවා ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වය පිළිබඳව විශාල උනන්දුවක් කාතුලත් ඇති වෙලා තියෙනවා. ඔහු සහභාගී වේවිද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන තත්වය මොකක්ද සංජීව?
මේ වන විට තියෙන අලුත්ම අදහස තමයි අද දහවල් කාලය ඇතුළත මේ පිළිබඳ පොදු මතය නිල වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිස ඉදිරිපත් කරන්න සූදානම් කියලා. පොදු මතය ලෙස ඉදිරිපත් කිරීමට තව පැය කිහිපයක් ඉතිරිව තිබුණත් බොහෝ දෙනෙකු මේ වන විට සිය පෞද්ගලික මත ඉදිරිපත් කර අවසන්. උදාහරණයකට දිලු මමනුගම මුලදීම කිව්වා මම නම් යන්නෙම නැහැ කියලා. ප්‍රසන්න රණතුංග දැනටමත් කියලා තියෙන්නේ මේ සමුළුව සඳහා සහභාගි වීමට තමන් යන්නේ නැහැ පෞද්ගලිකව, නමුත් කණ්ඩායමක් විදිහට තීන්දුව තමයි අද දහවල් කාලයේදී ප්‍රකාශ කරන බව ඔහුද සඳහන් කළා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තනොත් මේ සියලු දෙනා සහභාගී කරවා ගැනීමේ උත්සාහයක් අපට පෙනෙන්නේ නැහැ. ඒ එසේ වූවනම් මේ හදිස්සියේ මේ උණුසුම මැද ආසන සංවිධායකවරුන් අලුතින් පත් කිරීමක් සිද්ධ නොකර ඉන්නට ඔවුන්ට තිබුණද උදාහරණයකට දෙලුක්ෂ මේ පත් කරන 40 දෙනා අතර දෙවන්ත ජනප්‍රිය චරිත අපිට මුණගැසෙන්නේම නැහැ. උදාහරණයක් කියනවා නම් මේ 40 දෙනාම අතර ඉන්නේ පාර්ලිමේන්තුවට එක්වරක් හෝ ගිය කෙනෙක් මතක් කළොත් කළුතරට දිස්ත්‍රික් සංවිධායකවරියක් ලෙස පත් කරන සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර පමණයි. අනෙක් සියලු දෙනා එක්ක ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් නැත්නම් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්. දැන් උදාහරණයකට කළුතර රෝහිත අබේගුණවර්ධන ඉවත් කරනවා. රෝහිත ඡන්ද 150,000 විතර අරගෙන තමයි පාර්ලිමේන්තුවට එන්නේ. රෝහිත වෙනුවට පත් කරන්නේ සුමිත්ලාල් මෙන්දිස්. සුමිත්ලාල් පසුගිය පළාත් සභා මැතිවරණයේදී පළාත් සභා මනාපලයිස්ුවෙත් බොහොම යටින් එන කෙනෙක්. එතකොට මේ තෝරා ගන්නා විකල්ප කොතෙක් දුරට සාර්ථකද සහ සාධාරණද කියන ප්‍රශ්නේ පක්ෂයේ ඇතුලේ මේ වෙන විට තර්කයක් විදිහට තියෙනවා. දැන් තවත් සමහරු කියනවා ඇත්තටම මීට වඩා හොඳ අය මේ ආසන ඇතුලේ ඉන්නවා, ඒ අය පත් කරලත් නැහැ. ඒ පත් නොකරන්න හේතුව තමයි UNP කොන්ත්‍රාත්තු ඉටු කිරීම කියලා. ඒ අතර තවත් මේ බොහොම ආන්දෝලනාත්මක සිද්ධියක් තුණා. ඒක මුලින් මම කියන්න මට අමතක වුණා. ඔබට මතකයි ඔබ මට මගෙන් ඒ ගැන බොහොම දැඩිව ප්‍රශ්න කළා. ඒ සිද්ධිය සිද්ධ වෙච්ච කාලේ හම්බන්තොට වරාය නිරීක්ෂණය කරන්න ගිය එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ට වෙඩි තියන්නට එළෙව්වා කියන පිස්තෝල සෙල්ලම් පිස්තෝලකරු විදිහට ප්‍රසිද්ධියට පත් වුණු එරාජ් ප්‍රනාන්දු බෙලියත් ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරනවා. දැන් පසුගිය ජනාධිපතිවරණය ආසන්න කාලයේ තමයි ඔය සෙල්ලම් පිස්තෝල කතාව ආවේ. එතකොට ඒ සිද්ධිවලට සම්බන්ධ බහුතර පිරිසක් අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන්නේ. ඔබට මතකයි කුරුණෑගල කුඹුගැටේ ප්‍රදේශයේදී නවපරපුර නමැති ජලා සංවිධානයට පහර දුන් පුද්ගලයා අද එම ආසනයේම සංවිධායකවරයා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීම නැමැති මහ බරපතල චෝදනාවේ ප්‍රධාන චෝදනාවට ලක්වුණු පුද්ගලයා වන නිශාන්ත මුතුහෙට්ටිගම අද වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මෙන්න මේ විදිහේ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිව්‍යුහ ගත කරන වැඩපිළිවෙල ඇතුළේ අපිට දකින්න ලැබෙනවා.
හොඳයි, මේ ඊළඟ උණුසුම්ම කාරණාවට මම යන්න කැමතියි. ඊළඟට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය පිළිබඳව කතා බහ වෙන අතරතුරේදී පසුගිය සතියේදී පවත්වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මේ සම්මුතිවාදී ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන් පළමු සංවත්සරය මාතරදී මේක පවත්වුණේ. අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත්ම උද්වේගකර ආයුරින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක්. දැන් ඔබත් කැමති ඇති මේ සම්මුතිවාදී ආණ්ඩුවේ පළවෙනි සංවත්සරයේ පැවැත්වුණු මේ සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරපු ඒ උද්වේගකර කතාබහෙන් කොටසක් වහන්න මා දැන් ඒ සඳහා අවස්ථාව ලබා ගන්න. ඊළඟට මම කැමති ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සම්බන්ධව අනිකුත් අය පළ කරපු අදහස් කීපයකුත් මේට එකතු කරගන්නට.
සමහර අය සිහිනමවනවා, සැබෑ නෝන සිහිනමවනවා, හෙට අනිත් ආණ්ඩු ගන්න පුළුවන් කියලා. බෑ, ආණ්ඩු ගන්න බෑ. අපි බොහොම පැහැදිලිවම මේ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි අවුරුදු 5ක කාලය තුල ශක්තිමත්ව ඉදිරි අවුරුදු 5 යනවා වගේම 20යි 20 තීන්දුව කරනවා. එතනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියලා මම බොහොම පැහැදිලිව දමුන්නාසලට කියන්නට ඕනේ. රට විනාශ කරපු මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු මිනිස්සු, සුදුවැන් සංස්කෘතියේ මේ රටේ මුළුමහත් ජනතාව භීතියට පත් කරපු මිනිස්සු, දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට ඔටුනු පළඳපු මිනිස්සුන්ට මේ රටේ නැවත ආණ්ඩුවක් කරන්න අපි කිසි දවසක ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි දමුන්නාසලට කියනවා. අපිව පෙරලන්න අලුත් පක්ෂ හදනවලු. හදලා බලමු. මම ඒගොල්ලන්ට කියනවා ඒගොල්ල අලුත් පක්ෂයක් හැදුවොත් හදපු දවසට මෙතෙක්කල් නොකියපු දේවල් මෙතෙක්කල් රහස් විදියට තියාගෙන හිටපු දේවල් මේ සියල්ල එළියට දාලා ඒගොල්ලන්ට සදාකාලිකවම ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිදවිදින්ද අපි අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මම තමුන්නාසලර බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ.
මාතර අද දවසේ පළවෙනි සංවත්සරය සමරනවා. එක්සත් ජාතික පක්ෂයට මේ සැමරුම කියන එක මාතර අපේ දිස්ත්‍රික්කේ තියන්න ප්‍රධාන අවශ්‍යතාවය උනේ හම්බන්තොට අරුණම ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් ජාතික ආණ්ඩු න්‍යායපත්‍ය පරාජයපත් කරපු දිස්ත්‍රික්කේ. මෙන්න මේ නිසා තමයි මෛත්‍රීපාල සිසින ජනාධිපතිතුමාත් එක්කගෙන ගිහිල්ලා මේ සංවත්සරේ තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද දීපු මාතර දිස්ත්‍රික්කේ ලක්ෂ 3ක ඡන්දදායකින්ට කණේ පාරක් ගස්සන්නේ.
අපි කියන්න ඕනේ අපි බලය අනිවාර්යයෙන්ම තව අවුරුදු දෙකක් ඇතුළත ගන්න. ඒ ගන්න අවස්ථාවේදී ඔබ කරපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ දෝංකාර වෙනවයි කියන එක තමතක කළ යුතු නැහැයි කියන එකයි අපි කියන්නේ.
ආණ්ඩුව දන්නවා පළාත් පාලන මැතිවරණ තිබ්බොත් ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන බලවේගයේ ස්වාධීනව තරංග ඇදලා විශාල ජයග්‍රහණයක් පෙන්වනවා කියලා අපි අභියෝග කරනවා. පුළුවන් නම් ආණ්ඩුවට ජන බලය ගැන විශ්වාසයක් තියෙනවා නම් පළාත් පාලන මැතිවරණය වහම් පවත්වන්න තවදුරටත් කල් දාන්න නැතුව.
මා කැමති මේ සංවත්සරයේ පවතුණු ආකාරය සහ ජනාධිපතිවරයා රැස්වීමේදී පවත්වන ලද උද්වේගකර අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව දේශපාලනිකව කොයි වගේ අදහස්ද මේ වෙනකොට මතුවෙමින් තියෙන්නේ කියලා දැනගන්න.
ඒ උද්වේගකර කතාව සම්බන්ධයෙන් දැඩි විවේචන කිහිපයක් ඉදිරිපත් වෙමින් තිබෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ පක්ෂය ඉතාම ශක්තිමත් කරන ඉතාම මේ මොහොතට අදාළ කතාවක් කියලා. අපි ඊට පෙර මේ සංවත්සර සමුළුව පිළිබඳව සහ ඔබ ප්‍රශ්න කළා ඒ සඳහා කටයුතු සංවිධාන වෙච්ච ආකාරය පැහැදිලි කරගන්න කියලා. ඒ ඉතාම ලංකාවේ දේශපාලනය තුළ අප මීට පෙර නොදුටු ඉතාම ආකර්ෂණීය සංකල්පයක් ඒ වැඩපිළිවෙල ඇතුළේ පුදුටුවා. උදාහරණයක් විදිහට කියනවා නම් ඒ පිළිබඳ රූපවාහිනී පූර්ව ප්‍රචාරක පටියක් තුළ පවා අප දුටුවේ ලංකාවේ ජාතික දේශපාලනයේ මහා සංහිඳියාවක්. එක පැත්තකින් කොළපාට ඇඳුමක් අඳගත් ගමේ UNP කාරෙක් සහ නිල්පාට ඇඳුමක් අඳගත් ගමේ ශ්‍රී ලංකා කාරෙක් දෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා අපි ඒ කාලේ ගහගත්තා. අපි ඒ කාලේ පෝස්ටර් ඇලෙව්වට වඩා කලේ අනෙක් පෝස්ටරේ වහපු එක. අපි කැපුවක් කොළ කැපුවක් නිල් කියලා හිටියේ. අපි නමුත් අද එවැනි තැනක නෙවෙයි ඉන්නේ. රට වෙනුවෙන් අපි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවේ අවුරුද්දක් සමරන මොහොත උදා වෙලා තියෙනවා. අපි හැමෝම මාතර සනජයසූරේ ක්‍රීඩාංගණයට එමු කියලා තමයි එහිදී මේ පූර්ව ප්‍රචාරක නිවේදන පවා ඉතාම ආකර්ෂණීය විදිහට ප්‍රචාරය වෙමින් තිබුණේ. එවැනි ප්‍රචාරයක් ඉදිරිපත් කළත් දැවැන්ත ජනතා සහභාගීත්වයක් නම් මෙහිදී සිද්ධ වුණේ නැහැ. ඒ පිළිබඳව මන් දුටුවයියේ මහින්දමරවීර සඳහන මහලේකම්වරයාද කරුණු පැහැදිලි කිරීමක් කරනවා. සඳහන මහලේකම්තුමා නම් කිව්වේ මේක ලොකු ජාතික උත්සවයක් විදිහට නෙවෙයි අපි කළේ, මේක මංගලමතුමයි ලක්ෂ්මණ්‍යාපායමතුමයි කරපු මාතර දිස්ත්‍රික්කයේ උත්සවයක්. මේකට හැමෝම ආපු එකක් නෙවෙයි. උදාහරණයක් කියනවා නම් මම ගියෙත් නැහැ කියලා තමයි මහින්ද අමරවීර ඒකට උත්තර දුන්නේ. අපි එමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කළ කතාව ළඟට. ඔබම සඳහන් කළේ බොහොම උද්වේගකර කතාවක් බවට සමාජය තුල අදහසක් නිර්මාණය වෙලා තියෙනවා කියලා පැහැදිලි ලෙසම ඒ උද්වේගකර කතාවක්. ඒ අතර ඇතමුන් ප්‍රශ්න කළේ ඇයි ජනාධිපතිවරයා මේ තරම් කලබලයෙන් කතා කළේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ තියෙන අර්බුදය තමයි ඔහුගේ ඒ උද්වේගකර භාවයේ මූලිකම සහ එකම හේතුව බවට පත් උනේ. ඔහු කළ කතාවේ එක තැනක් පිළිබඳව තමයි හැමෝම කතා කරන්නේ. ඒ තමයි ඔහු කියනවා දැන් සමහරු අලුත් පක්ෂ හදන්න පටන් ගන්න හදනවා. අපි එහෙනම් හදලා බලමු පක්ෂයක් කවුරු හරි අලුතෙන් හැදුවොත් ඒ හදන අයගේ මෙතෙක් අපි රැකපු රහස් ඔක්කොම එළියට දාලා ඒ අයට පාර දිගේ ඇවිද ඇවිද ඉන්නම තත්වයක් උදා කරනවා කියන කතාව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ. මේක ඉතාම ප්‍රබල ප්‍රකාශයක්. මේක හුදු දේශපාලන කතාවක් ලෙස අපට බැහැර කරන්න බෑ. මේ රටේ විධායක ජනාධිපතිවරයා කරන කතාව. ඒ අනුව මෙහි දැවැන්ත දේශපාලන බරක් තිබෙනවා. ඒ තුළ අපට පැහැදිලි වන කාරණාව තමයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මේ කණ්ඩායම පිළිබඳව දැවැන්ත රහස් ගණනාවක් ආණ්ඩුව සතුව, ජනාධිපතිවරයා සතුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා සතුව තිබෙනවා. දැන් මේ සඳහන් කරන කාරණාව තමයි අලුත් පක්ෂයක් හදලා කඩාගෙන ගියොත් මේ සියල්ල හෙළි කරනවා කියලා. එතකොට පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ සිවිල් සංවිධාන සහ මහජනතාව මේ 62%න් බහුතර ඉල්ලපු එක ප්‍රමුඛ ඉල්ලීමක් තමයි දෙලොක්ෂි පහුගිය ආණ්ඩුවේ මේ තිබුණ දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන්න කියලා. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ හෙළි කරනවා යයි කියන රහස් පහුගිය ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ රහසක් බව ඉතාම පැහැදිලි. එහෙනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකතැනකදී විවේචනයකට ලක් වෙනවා රහස් ඔහුත් රකින්නවද එහෙනම්? ඒ කියන්නේ දේශපාලන ප්‍රගත්ම වෙනුවෙන් රහස් රකින්නවද? මේ කතාව එක ලෙසම එක වරම ගැලපෙන තැනක් තියෙනවා. ඊටපස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ ආසන්නයේදී කිව්ව කතාවක් එක්ක. එදා මහින්ද රාජපක්ෂ කිව්වේ තව යන්න අය ඉන්නවා නම් යන්න, ගියොත් මම ෆයිල් එළියට දාන්නම් කියලා. ඒ කතාව පිළිබඳ තිබුණු දෙවන්ත විවේචනය අප සියලු දෙනාට මතකයි. ඒ කියන්නේ ස්වකීය දේශපාලන ප්‍රවැත්ම සඳහා රට හමුවේ අනාවරණය කළ යුතු රහස් රකින්නවාද කියන කාරණාව. දැන් ඒකම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතම රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවේ තුලත් මහ දෙවන්ත හඬක් අදටත් නගනවානේ වෙනුවේ. ඒ සියලු දෙනාට තියෙන්නේ එහෙමනම් අලුත් පක්ෂයක් හදන එකට උදව් කරන්න. අලුත් පක්ෂේ හැදුණු ගමන්නේ මේ රහස් ටික එළියට එනවායි කියලා රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා සඳහන් කරන්නේ. එතකොට අලුත් පක්ෂයක් හැදුනොතින් තමයි පැවති ආණ්ඩුවේ වැරදි හරියටම දැනගන්න සිද්ධ වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ පරිදි. මේ කතාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරන කණ්ඩායම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා කිව්ව කතාව තමයි ජනාධිපතිතුමාගේ කතාවෙන් අපි අඩි 4ක් විතර ඉහළට ආවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි ලෙස ශක්තිමත් කරන කතාවක්. මේක කුරුණෑගල තියෙන පක්ෂ සමුලුවට වැඩිපුරම සෙනඟ ගෙන්වන්න පවා හේතු වන කතාවක් විදිහට තමයි ඔවුන්නම් මේ සිද්ධිය විග්‍රහ කරලා තිබුණේ. නමුත් මැද ඉඳලා දේශපාලනේ විචාරය කරන උදවිය පවා දෙලුක්ෂි මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපති දුරේ ඇතුලේ ඔහුගේ හැසිරීම රටාව ඇතුලේ පෙර අප නොදුටු තත්වයන් ගණනාවක් යහපත් සාධනීය තත්වයන් රසක් දකිමින් තිබුණා. අන්න ඒ කාරණාව කිසියම් තැනකදී අභියෝගයට ලක් වුණාද මේ ප්‍රකාශයත් එක්ක අර මම පෙර සඳහන් කළ පරිදි දේශපාල විචාරකින් පවා මේ සිද්ධිය ගැලපුවෙම හිටපු ජනාධිපතිවරයාගේ ෆයිල් කතාව සමග. එනිසා ඔහු දිනාගෙන තිබුණු කීර්තියෙන් යම් කොටසක් මේ කතාව සමග අහිමි වුණාද කියන ප්‍රශ්නාර්ථයත් මේ සමස්ත සිදුවීම් පෙළ විග්‍රහ කරද්දී අපට පැහැදිලි කරගන්න වෙනවා.
දැන් ඔයත් එක්කම මතුවෙන අනිත් කාරණාව තමයි සංජීව මේ හැදෙනවයි කියන මේ අලුත් පක්ෂය ඇත්තටම හැදෙනවද කියන කාරණාව සම්බන්ධව. දැන් පසුගිය කාලයේදී කතාවක් තිබුණා පළාත් පාලන මැතිවරණ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශයක් කළාට පස්සේ තමයි අවසාන මොහොතේදී මේ තීන්දුව එලීට දමන්නට ඒකාබද්ධ විපක්ෂයේ සූදානමින් සිටින්නේ කියලා. නමුත් දැන් අපිට අහෙනවා මේ සම්බන්ධව යම් යම් බිම්මට්ටමේ සූදානම් කටයුතු සිදු වෙනවා කියලා. මොකක්ද මේ වෙනකොට තියෙන තත්ත්වය?
පැහැදිලි ලෙසම අලුත් පක්ෂයක් හැදීමේ වැඩපිළිවෙලේ ලොකු දුරක් ගිහිල්ලා තියෙන බවක් අපට පේන්නේ. ප්‍රධානම උදාහරණය තමයි පළාත් පාලන ආයතන නියෝජනය කරපු හිටපු පළාත් පාලන නියෝජිතයන් දිස්ත්‍රික් පුරා රට පුරා සංවිධාන දෙමින් ඔවුන් කෑ ගහලා ඉල්ලනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අලුත් පක්ෂයක් හදන්න කියලා. ඒ සඳහා වන වැඩපිළිවෙල එකතකින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවක් අපට දකින්න හැකියාව ලැබෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි සහ අප්‍රේල් අතර පළාත් පාලන මැතිවරණයේ කැඳවාවි කියන බලාපොරොත්තුවද ඔළුවේ තියාගෙන අලුත් පක්ෂයක් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ගොනුවෙමින් පවතින ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. අනිවාර්යෙන්ම ඊළඟ පළාත් පාලන මැතිවරණයේ ලබන අවුරුද්දේ පැවැත්වුවොතින් ඊට පෙර අලුත් පක්ෂයක් බිහිවන බව ඉතාම පැහැදිලිව අපට මේ මොහොත වන විට දකින්න හැකියාව ලැබෙනවා. මේ ළඟදී රත්නපුරයේ තිබුණු උත්සවයකදී හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් සඳහන් කරනවා ඒ සභාව මැද්දේ නැගිටලා අපි මේ බලන් ඉන්නේ අපිව පක්ෂයෙන් ඉවත් කරන ලියුම එනකන්. මොකද ඒ ලියුම පෙන්නලා අලුත් පක්ෂයක නම කියලා තමයි අපිට ඡන්දකට යන්න ඕනේ, නැත්නම් අපිට දිනන්න වෙන්නේ නැහැ කියලා. ඒ තරමටම අලුත් පක්ෂයක් පිළිබඳව බලාපොරොත්තුවක් ඒකාබද්ධ විපක්ෂයේ ගම්මට්ටමේ සමාජිකයට නැත්නම් එහි බිම්මට්ටම මේ පිළිබඳ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ බලාපොරොත්තුව ඉටු වෙමින් පවතින බවක් තමයි පෙනෙන්නේ. ඒ වගේම ඒ එලෙස සිදුකුණෝතින් අර කියපු රහස් ටිකත් රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි.
දැන් සංජීව එතකොට අලුතෙන් පිහිටවනවාය කියන පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් තමයි පිහිටවනු ලබන්නේ. ඒ පිළිබඳව විශාල කතාබහක් තියෙනවා. හැබැයි හිටපු ජනාධිපතිවරයා තාමත් මේ ගැන හරිම කතාබහක් කියන්නේ නැහැ. ඒක මට අයිති රාජකාරියක් නෙවෙයි කියලා තමයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළ තිබුණේ මේ දින කිහිපයකට කලින්. මා කැමති ඇත්තටම මේ පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සැකසුම, සූදානම සහ කතාබහ කොහොමද කියලා හිටපු ජනාධිපතිවරයා මේ ක්‍රියාදාමයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව.
ඇත්තටම දිරුක්ෂි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ ප්‍රකාශය කිසිසේත්ම බලාපොරොත්තු වෙලා තේරුමක් නැහැ. ඔහු කිසි මොහොතක ඔන්න අපි පක්ෂයක් හදනවා කියන කතාව කියන එකක් නැහැ. ඒ එක්තරා දේශපාලන ක්‍රමෝපායක් උපක්‍රමයක් විය යුතුයි. හේතුව මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන චරිතයට තියෙන ප්‍රධාන දේශපාලන ජනප්‍රියත්වය එක පෙළට අපි පෙළ ගැස්සුවොත් යුද්ධය අවසන් කිරීමට පසු වෙන ප්‍රධානම කාරණාවක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එදා ඉඳලම හිටියා කියන කතාව. එය තාම ප්‍රබල දේශපාලන වටිනාකමක්. ඒ වටිනාකම ඔහු විසින් නැති කරගන්න එකක් නැහැ. ඔහු මේ බලන් ඉන්නේ අනිත් සියලු දෙනා එකතු වෙලා පක්ෂයක් ගොඩනගලා ඒ පක්ෂයේ නායකත්වයේ බාරගන්න දැන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපි තේරුමක් නැහැ කියන ආරාධනය ඔහු වෙත ලැබෙන තුරු තමයි ඔහු මේ බලන් ඉන්නේ. ඒ නිසා පක්ෂයක් අපි හදනවා එන්න මාත්‍රක කියන වචනය ඔහු අතින් කිසි මොහොතක පිට වෙන්න විදිහක් නැහැ කියලා තමයි අපිට පේන්නේ.
මේලඟට අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සතියේදී වාර්තාවන උණුසුම් තත්ත්ව පිළිබඳව අවධානය යොමු කරමු. අපි දැක්කා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙසප් මහතා උතුරේ සංචාරයක නියැලෙනවා, විශේෂයෙන්ම වෛද්‍ය පහසුකම් සැපීමේ යම් කාර්යාවලියක් වෙනුවෙන්. එහිදී උතුරු පළාත් සභා මහා ඇමතිවරයා ඇතුළු TNA නියෝජිතයන් ඔහු හමු වෙලා යම් යම් ඉල්ලීමුත් ඉදිරිපත් කළා තිබුණා. ඒ අතරනොත් ප්‍රධානම කාරණා විදිහට අපිට වාර්තා වන්නේ පුනරුත්ථාපනය වුණු LTT සමාජිකයන්ට විෂ එන්නත් කිරීම කියන කාරණාව. මේ පිළිබඳව සැකයක් තියෙනවා. ඇමරිකාවට මැදිහත් වෙන්න මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න කියලා ආරාධනාවකුත් කළා CV විග්නේශ්වරන් මහතා. මේකත් උණුසුම් කතාබහක් විදිහට පුවත් මවමින් තියෙනවා මේ දිනවල. මා කැමති අතුල් කෙසප් මහතාගේ සංචාරය, එහි ප්‍රතිඵල සහ මේ පුනරුත්ථාපනය වුණු LTT සමාජිකයන් සම්බන්ධව TNA එක නගන චෝදනාව සම්බන්ධයෙන් මේ වෙනකොට වාර්තා වෙන තොරතුරුත් ඔබෙන් දැනගන්න.
විග්නේශ්වරන් ඇතුළු කණ්ඩායමක් අතුල් කෙසප් ඇමරිකන් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඔය පුනරුත්ථාපනය වෙච්ච LTT සමාජිකයන්ට කිසියම් විස එන්නත් කිරීමක් සිද්ධ වෙලා ඇති බවට වන සැකය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයේ රෙගුලේෂන් ඇමරිකාවේ සහභාගීත්වයෙන් සිද්ධ කළ දෙන්න කියලා එකවරම අතුල් කෙසප් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. අපිට නම් බෑ ඒක කරන්න, ඔබ ඕනම කෙනෙක්ට කියලා ඒක කරගන්න, ඇමරිකාව නම් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඇමරිකානු තානාපතිවරයාගේ උතුරේ සංචාරය ටිකක් වෙනස් ආකාරයේ දේශපාලන ගමනක්. ඔහු ගියේ උතුරට දිරුක්ෂි US Air Force කියලා නිල ලාංඡනය සහිත ඇමරිකානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින්. ඒ වගේම ඔහු ගිහිල්ලා යාපනයේ කතා පවත්වන්නේ කතා ආධාරකේ, නැත්නම් අපි කියන්නේ පෝඩියම් එක පවා ඇමරිකානු ලාංඡනයක් සහිත පෝඩියම් එකකදලා ඔහු තමන්ගේ කතාව පැවැත්වුවේ. කෙසේම් විදිහක මීට පෙර ඇමරිකන් තානාපතිවරයෙකු සහභාගී වෙච්ච උත්සවයකට එහා ගිය ටිකක් ඔවුන්ගේම උත්සවයක් තමයි අපි යාපනයේ තුල දැක්කේ. ඒක ඇමරිකන් බලය සහ අධිපතිවාදයේ යම් යම් සංකේත කිහිපයක්ද සමග අපිට ඒ උත්සවයේ දකින්න හැකියාව ලැබුණා. ඒ අතර එක අදහසක් තියෙනවා, මේ උත්සවයේ අමතක වෙලාවේ අතුල් තානාපතිවරයා උතුරේ ජනතාවට කියලා තියෙනවා, ඔබට කිසියම් විදිහක ආරක්ෂක හමුදාවෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් ගැටලුවක් තිබේ නම් ඍජුවම එය ඇමරිකානු තානාපති කාර්යාලයට කැමැණෙලි කරන්න කියලා. ඒ එසේ ඌවා නම් ඒ වියන්නා සම්මුතිය නැමැති රාජතාන්ත්‍රික දේශපාලනයේ මූලිකම පුස්තකය, නැතිනම් එහි න්‍යාය විනාශ කළ අවස්ථාවක් විදිහට තමයි දේශපාලන විද්‍යාත්මකව අපට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. ඔහු කිසියම් ආකාරයක අර බල සම්පන්න ඇමරිකන් නියෝජිතයෙක් විදිහට තමයි යාපනයේ සංචාරය තුළ අපි දුටුවේ. නමුත් අර විස එන්නත් කිරීමේ පරීක්ෂණය කළ දෙන්න කියපු යෝජනාව එකවරම ප්‍රතික්ෂේප කිරීම තුළ ඔහු තමන්ගේ රාජතාන්ත්‍රික භාවයේ තාම මැනවින් සුරක්ෂිත කළ බවත් අපට අමතක කරන්න බෑ.
දැන් ඔය පුනරුත්ථාපනය වුණු LTT සමාජිකයන්ට විෂ එන්නත් කිරීම මගින් හඳුනානුගත් රෝගවලින් ඔවුන් මේ යනවා කියන කාරණාව කතාබහ වෙන අතරතුරේදී පාර්ලිමේන්තුවේදී නැගී සිටිය නියෝජ්‍ය අමාත්‍යවරිය විජය කලා මහේශ්වරන් මහත්මිය එක්තරා ප්‍රබල ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඇය සඳහන් කළා, පසුගිය කාලයේදී ඝාතනයට ලක් වූ අය කියන මේ දෙමළ පුරවැසියන් යාපනයේ දූපත් ආශ්‍රිතව තියෙන ලිංවලට මුදාහැරලා ඒවා පස්වලින් වසා දමලා තියෙනවා කියලා ජනතාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා මේ ලින්ක් හරලා නැවතවතාවක් මේ පිළිබඳව පරීක්ෂණය කළ යුතුයි කියලා තමයි අය ප්‍රකාශ කළේ. ඇ මේ ප්‍රකාශය කළේ අතුරුදන් වූවන් පිළිබඳව වන කොමිසම සම්බන්ධව සිදු කරන සාකච්ඡාවක් අතරතුරේදී පාර්ලිමේන්තුවේදී. එනිසා මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය කොයි වගේ අදහසක්ද දරන්නේ, ඒ වගේම අතුරුදන් වූවන්ගේ කොමිසම සම්බන්ධව ඇතිවන මතවාද පිළිබඳවත් අපිට මෙහිදී අමතක කරන්න බෑ. එනිසා මා මේ විජයකලා මහේශ්වර නියෝජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශයත් අතුරුදන් වූවන්ගේ කොමිසම සම්බන්ධව මේ වෙනකොට තියෙන සාකච්ඡා සහ වාතාවරණය පිළිබඳවත් දෙකම එකතු කළ ඔබෙන් අලුත්ම තත්ත්වය පිළිබඳ විමසනට කැමතියි. මේ ළඟට මොනවද අපිට වාර්තාවන කරනු?
ආණ්ඩුව විජයකලා මහේශ්වරන්ට නිල උත්තරයක් දීපු බවක් අපි දැක්කේ නැහැ. නමුත් මේ විජයකලා මහේශ්වරම් කියන කතාවේ පොදු අදහස තමයි මේ අතුරුදන් වූවන් පිළිබඳව ප්‍රශ්නය දිලුක්ෂිත. කියන්නේ යාපනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ සමූහ මිනිවලවල් පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබුණානේ. එන්නේ සමස්ත කතාවේ එක තැනක් විජයකලා මහේශ්වරම් මේ කියන්නේ අපි මේ අතුරුදන් වූවන්ගේ පනත සහ ඒ කාර්යාලය පිළිබඳ කාරණාවත් පැහැදිලි කරගත යුතුයි. ඊට පෙර තව එක කාරණාවක් අතනදී අපට ගිලිහුණා. මේ පුනරුත්ථාපිත එල්ටිටි සමාජිකයන්ට විසෙන්නත් කිරීමේ චෝදනාව පිළිබඳ පොදුමතයක් TNA ඇතුලේ හෝ මේ රටේ ප්‍රවිධ භාෂාව කතා කරන නියෝජිතයන් සහිත දේශපාලන පක්ෂවලවත් නැහැ. උදාහරණයක් විදිහට මනෝ ගණේෂ නැමැතිවරයා ඉතාම දැඩිව මේ අදහස ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව කතා කරනවා. මනෝ ගණේෂන් කියන්නේ එහෙම වෙලා තියෙනවා නම් ගම් ලිපිනේ ඉන්න තැන අපිට ගණන්ල දෙන අපි පරීක්ෂණයක් කරන්නම්. එහෙම නැතුව මේ එක එක තැන්වල එක එක කතා කියලා මේ සංහිඳියාව ගොඩනගන්න බෑ. ඒක නිසා එහෙම දෙයක් වුණා නම් හරියට ඇවිල්ලා කියන්න. ඔහු දැඩිව ඒ ප්‍රකාශය කළා. ඒ මම දැක්කා මනෝ ගණේෂන්ම කියනවා දෙලු ක්ෂීමේ උතුරු පළාතේ දීවර අමාත්‍යවරයා පවා මේ මහමැතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. ඒ අනුව මේ පුනරුත්ථාපිත එල්ටිටි සමාජිකයන්ට විසෙන්නත් කළ ඔවුන් පිළිකා ඇතුළු හඳුනා නොගත් රෝග හේතුවෙන් 100කට අධික පිරිසක් මිය ගිය බවට වන ප්‍රකාශය පිළිබඳව පොදු අදහසක් නැහැ.
සංජීව දැන් මේ
මහේශ්වරන්ගේ සිද්ධියක යමු.
සංජීව ඊට කලින් මම කෙටියෙන් මේට මං හිතන්නේ ඔබ සතුව යම් කිසි වූ තොරතුරක් ඇති මේ වෙනකොට. මොකද ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් කතා බහ කරනු ලැබුවා අපි දැක්කා මේ ආකාරයෙන් හඳුනා නොගත් රෝගවලින් මිය ගිය LTT සමාජිකයන් පිළිබඳව. දත්ත සහ සංඛ්‍යා ලේඛන පැත්තෙන් ගත්තොත් ආසන්න ප්‍රමාණයක් හෝ සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවද ඔබ සතුව? කී දෙනෙක් මේ හඳුනා නොගත් රෝගවලින් මිය ගිහිල්ලා තියෙනවද පුනරුත්ථාපනයේ LTT සමාජිකයන්?
මට තියෙන මූලාශ්‍රය තමයි දිරුක්ෂි. දැන් මේ චෝදනාවේ ප්‍රධානම මේ චෝදනාව ඉදිරිපත් කරන ප්‍රධාන පුද්ගලයා වන විග්නේශ්වරන්ගේ මතය තමයි උත්සවයේ මහමැතිවරයාගේ මතය ඔහුගේ වචනවලින් කියලා තිබුණේ 100කට අධික පිරිසක් මෙලෙස හඳුනා නොගත් රෝග තත්ත්වයන් හේතුවෙන් මිය ගිහිල්ලා තියෙනවා. තවත් පිරිසක් එවැනි බරපතල රෝගාබාධ වලට ගොදුරු වෙලා තියෙනවා කියලා. මේ පිළිබඳව දොස්තර රාජිත සේනාරත්න කැබිනට් ප්‍රකාශකවරයා ආණ්ඩුවේ උත්තරය ලබා දුන්න අපි ඒකත් මෙතනට එකතු කරගත යුතුයි. ඔහු කිව්වේ එහෙම චෝදනාවක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, අපි පරීක්ෂණයක් කරමු. ඒකට මේ ඇමරිකාවෙන් එන්න ඕනේ නැහැ. ඒකට මේ වෙන කවුරුත් එන්න වුණා නැහැ. අපේ රටේ වෛද්‍යවරු ඉන්නවා. උතුරේ මහමැතිවරයාටත් පුළුවන් උතුරේ වෛද්‍යවරුන්ගෙන් මේ පරීක්ෂණය වුණා නම් කරගන්න. ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අර ඔවුන් එකවරම හැමදේම ඉන්දියාවට හෝ ඇමරිකාවට කියන්න යන පුරුද්ද පිළිබඳව තමයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒ සමගම මීට පෙර කතා කරමින් හිටිය අතුරුදන් වූවන් පිළිබඳව සැබැලිමේ කාර්යාලයේ පිහිටවීම සහ ඒ පිළිබඳව තියෙන ගැටලුව මේ වෙන විට ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධයක් තවදුරටත් ඒ වෙනුවෙන් ප්‍රකාශ කරමින් ඉන්නවා. පසුගියදා ඒකාබද්ධ විපක්ෂ නායකින් කතානායකකරු ජයසූරි මුණගැසි එක චෝදනාවක් ඉදිරිපත් කළා. මේ පනත සමත වීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සිද්ධ වුණේ නැහැ කියලා. එහිදී කතානායකවරයා සඳහන් කළේ ඔබේ කණ්ඩායම මෙහිදී කිසියම් ආකාරයක ගාලගෝටියක් ඇති වෙන ආකාරයෙන් කටයුතු කළා. එවැනි මොහොතක ඕනෑම කතානායකවරයෙකුට කටයුතු කරන්න සිද්ධ වන ආකාරයට තමයි මමත් කටයුතු කළේ. මේ නිසා පනත සමත වීම පිළිබඳව ගැටලුවක් මේ වන විට මතුවෙන්නේ නැහැ කියලා. ඒකාබද්ධ විපක්ෂයේ මෙහිදී රට බේරාගත් රණබිරුවන්ට සහ ඒ සඳහා නායකත්වයේ දුන්න කණ්ඩායමට සිදුවිය හැකි බවට උපකල්පනය කරන හානිය සහ ඒ තුළ තියෙන තර්ජනය පැහැදිලි කරමින් දැවැන්ත විරෝධයක් ඊට ඉදිරිපත් කරන්න සූදානම්. අපට ලැබෙන ආරංචිවල විදිහට මේ පනතේ සංක්ෂිප්තයේ කුඩා පොත්පිංචක් විදිහට නිර්මාණය කළා. ඒ රට පුරා ජනතාව දැනුවත් කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඒකාබද්ධ විපක්ෂයේ සූදානමින් ඉන්නවා. ඔවුන්ගේ තර්කය තමයි දැන් 13 වන ආණ්ඩුක්‍රම වියසල් සංශෝධනයේදී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයේ විදිහට මේ පළාත් සභා සංකල්පයේ බිහිවන වෙලාවේ ඉඩම් සහ පොලිස් බලතල ඇත්තටම පළාත් සභාවේ විෂයපතේට අදාළයි. නමුත් අද වනතුරු ඒවා ක්‍රියාත්මක කරන්න මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරු 6 දෙනාටම බැරි වුණා. හේතුව ජනතා විරෝධය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මතය තමයි පාර්ලිමේන්තුවේ පනත සම්මත වුණත් ජනතා විරෝධය ඉතාම ප්‍රබල තැනකට ගොඩ නැගුවෝ තින් මේ පනතේ අන්තර්ගතය තැන් ප්‍රබල කාරණා ක්‍රියාත්මක කිරීම මගහැරවා ගන්නට පුළුවන්. ඔවුන් උදාහරණ විදිහට ගත්තේ 13 වන සංශෝධනය සම්මත වුණාට ඒ සමස්තය ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා, හේතුව ජනතා විරෝධය නිසා.
හොඳයි සංජීව, සූතිවන්ත වෙනවා ඔබට. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් අපිට අහන්නට ලැබුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය කරුණු පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ගෙනාවාට අපි සුපුරුදු ලෙසින් නැවතත් හමු වෙන්නේ ලබන සතිය සඳහා. එහෙමනම් එතෙක් ඔබට ආයුබෝවන් කියමින් සමු දෙනවා.
ආයුබෝවන් දලුක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. Thank you.